Honorable Imran Muhammad, you have 4 more minutes.
சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று இந்த ஈஸ்டர் தாக்குதல் சம்பந்தமான விடயங்கள் இந்த பாராளுமன்றத்திலே பேசப்படுகின்றது. உண்மையிலே இது முதல் தடவை அல்ல. இந்த ஈஸ்டர் தாக்குதல் சம்பந்தமாக பல விடயங்கள் இந்த பாராளுமன்றத்திலே பேசப்பட்டுக் கொண்டுதான் இருக்கின்றது. இருந்தாலும் இது சம்பந்தமான சரியான சூத்திரதாரியை இன்னும் கண்டு கொள்ள முடியாத ஒரு நிலைப்பாட்டிலே நாங்கள் இருந்து கொண்டு இருப்பது உண்மையிலே ஒரு கவலைக்குரிய ஒரு விடயமாக காணப்படுகின்றது. சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று இந்த பாராளுமன்றத்தை நாங்கள் பார்க்கின்ற பொழுது, இன்று யார் ஆளுங்கட்சி உறுப்பினர், யார் எதிர்கட்சி உறுப்பினர் என்பதை அறிவது கூட ஒரு கஷ்டமான ஒரு நிலைப்பாட்டில் தான் இன்று ஒவ்வொரு உறுப்பினர்களும் பேசுகின்றார்கள். இன்று சென்ற அரசாங்கத்தை குற்றம் சாட்டுகின்ற சில தரப்புகளும், இந்த அரசாங்கம் எப்படி வகை சொல்ல வேண்டும், நாங்கள் எப்படி இதற்காக இதற்குடைய பொறுப்பை ஏற்றுக்கொள்ள முடியும் என்று கேட்கின்ற ஒரு நிலைப்பாடு இந்த பாராளுமன்றத்திலே காணப்படுகின்றது. உண்மையிலே இன்று நாங்கள் பார்க்க வேண்டும், அண்மையிலே இந்த சேனல் 4 மூலமாக வெளியிடப்பட்ட அந்த காணொலிக்கு பின்னர் மீண்டும் இந்த ஈஸ்டர் தாக்குதல் பேசப்படுவதாக இன்று பல குற்றச்சாட்டுகள் சொல்லப்படுகின்றது. ஆனால் இன்று ஈஸ்டர் தாக்குதல் பேசப்பட்டாலும் இந்த நாட்டிலே இந்த தாக்குதலின் மூலம் எவ்வாறான ஒரு நிலை இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்றது என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். அதே போன்றுதான் இந்த ஈஸ்டர் தாக்குதலின் மூலம் யார் நன்மை பெற்றிருக்கின்றார்கள் என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். இன்று அந்த நேரத்திலே அரசிலே இருந்த நல்லாட்சி தோக்கடிக்கப்பட்டு ராஜபக்ஷ ஆக்களுடைய அரசாங்கம் உருவாக்கப்பட்டதற்கான பிரதான காரணமாக இந்த ஈஸ்டர் தாக்குதல் காணப்படுகின்றது. அதே மாத்திரமல்ல, இந்த நாட்டிலே இனவாதம் தலை தூக்கப்பட்ட ஒரு நிகழ்வாகவும் அந்த ஈஸ்டர் தாக்குதல் காணப்படுகின்றது என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். அதே போன்றுதான் இந்த இடத்திலே பேசுகின்ற பல உறுப்பினர்களை நாங்கள் பேச்சுக்களை நாங்கள் பார்க்கின்ற பொழுது, மைத்திரிபால சிறிசேன அவர்களை பலர் குற்றம் சாட்டுகின்றார்கள், சென்ற அரசாங்கத்தை குற்றம் சாட்டுகின்றார்கள். நாங்கள் ஏற்கனவே ஒத்துக்கொண்டோம், எங்களுடைய அரசாங்கத்திலே இதற்கான சரியான விசாரணை நடக்காததன் காரணத்தினால்தான் இன்று நாங்கள் எதிர்கட்சியிலே அமர்ந்திருக்கின்றோம் என்ற ஒரு விடயத்தை நாங்கள் சொல்லிவிட்டோம். ஆனால் இன்னும் சென்ற அரசாங்கம் தான் இதற்கு பிரதான காரணம் என்று சொல்லுகின்றார்கள். இப்படி சொல்லுவர்களிடம் நாங்கள் கேட்கின்ற விடயம், மைத்ரிபால சிறிசேன அவர்கள் இதனுடைய பிரதான காரணமாக இருந்தால் சென்ற தேர்தலிலே மைத்ரிபால சிறிசேன அவர்கள் ஏன் உங்களுடைய கட்சியிலே போட்டியிட்டார்கள் என்பதை நாங்கள் இந்த இடத்திலே கேட்கின்றோம். அதே போன்றுதான் ரணில் விக்ரமசிங்கே இதற்கு ஒரு காரணம் என்று சிலர்கள் கூறுகின்றார்கள். இன்று ரணில் விக்ரமசிங்கே அவர்கள் இன்று இந்த அரசாங்கத்திலே எங்கு இருக்கின்றார் என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். ஆகையால் இதை ஒரு வேடிக்கையான ஒரு விடயமாக எடுத்துக் கொள்ளாமல், இந்த நாட்டினுடைய பல பிரச்சனைக்கு ஆரம்ப புள்ளியாக காணப்படுகின்ற இந்த ஈஸ்டர் தாக்குதலை கருத்தில் கொள்ள வேண்டும் என்ற ஒரு விடயத்தை இந்த இடத்திலே கேட்டுக் கொள்கின்றேன். அதே போன்றுதான் அண்மையிலே சிவனேசத்துறை சந்திரகாந்தன் அவர்களுடைய ஒரு இன்டர்வியூ இந்த வலைதளங்களிலே, குறிப்பாக இந்த ஷார்ட் நியூஸிலே சொல்லப்பட்ட ஒரு விடயம் தான். இவர் சொல்லுகின்றார்,
பயங்கரவாத அமைப்பான ISIS அமைப்பு இஸ்லாமிய உலகத்தை ஒன்று உருவாக்க வேண்டும் என்கிற மாயை உருவாக்கி அதில் எடுத்துக் கொண்டப்பட்ட இளைஞர்களை வைத்து நடத்தப்பட்ட தாக்குதல். அதே அந்த அமைப்பு ஏற்றுக்கொண்டப்பட்டது. அந்த அமைப்பிலே பயிற்சி எடுத்தவர்கள் இப்பொழுதும் காத்தாங்குடியிலே கூட இருக்கு.
இவர் இதிலே சொல்லுகின்றார், இந்த ISIS பயிற்சியை பெற்றவர்கள் இன்னும் இந்த கிழக்கு மாகாணத்திலே இருக்கின்றார்கள் என்ற ஒரு விடயத்தை இப்பொழுது இருக்கின்ற ராஜாங்க அமைச்சர் அவர்கள் குறிப்பிட்டிருக்கின்றார்கள். உண்மையிலே நான் அவரிடம் கேட்கின்றேன், இன்று அரசாங்கத்துடன் யார் இருக்கின்றார்கள், நாங்களா நீங்களா அரசாங்கத்துடன் இருக்கின்றீர்கள்? அவ்வாறான பயிற்சியிலே ஈடுபட்டவர்கள் அந்த பிரதேசங்களிலே இருப்பார்களாக இருந்தால் அதற்கான ஒரு பரிசோதனையை அல்லது அதற்கான ஒரு நிலைப்பாட்டை நீங்கள் தான் கொண்டு வர வேண்டும். ஏனென்றால் இன்று நீங்கள் தான் அரசாங்கத்திலே இருக்கின்றீர்கள் என்பதை மறந்துவிடக் கூடாது. ஆகையால் தான் நாங்கள் சொல்லுகின்றோம், இன்று இந்த அரசாங்கம் இந்த செயற்பாடுகளை நாங்கள் இன்று நாங்கள் ஏற்றுக்கொள்வதாக இல்லை. ஆகையால் இதன் காரணமாகத்தான் சர்வதேசத்தினுடைய ஒரு விசாரணையை நாங்கள் கொண்டு வர வேண்டும் என்பதை நாங்கள் வலியுறுத்துகின்றோம். இன்று எல்லா மக்களும் எதிர்பார்க்கின்ற, இன்று எல்லா சமய தலைவர்களும்,
நான் உங்களுக்கு தெரியும், நான் தனி கட்சி TMP தனி கட்சி, நான் நீங்க சொல்ற சர்வதேச நான் ரெடி. அதுபோல நீங்களும் இஸ்லாம் மதத்தில் இருக்கிறீங்க, உங்களுக்கு தெரியாதா கணிசமான கிராமங்கள் இருந்து ஒரு சின்ன ஒரு 20-25 வயது பொடியனில் அவங்களுக்கு மூளைச்செலவு செய்து சகரானோட பயிற்சி எடுத்து உங்களுக்கு தெரியுமா தெரியாதா? தெரியுமா தெரியாதா? தெரியுமா தெரியாதா உங்களுக்கு? தெரியுமல்லவா?
உங்களுடைய
சமூகத்தை நீங்க தலைவர்களா வழி நடத்துங்க. எங்கள மேலே எல்லாவற்றையும் தலையில கட்டிவிட பார்க்க வேண்டாமா?
கரு ஹர்ஷன ராஜகர்ண மந்திரிதுமா ஒவ்வொருமாட்ட வினாடி பகலோ காலத்துவிடும்
ஹோமதி ஸ்ருதி மூலாசனார கரு மந்திரிதுமணி தென் மட்ட மே விழாவேதி விசேஷம் சந்தகம் கரான் ஓனே வகையும் மத்தக்கரான் ஓனே தென் கோட்டாபி ராஜபக்ச ஜனாதிபதி வரையா ஹட்டியிட ஜனாதிபதி அபேட்சக்க வரைய ஹட்டியிட்ட பிரகாஷிட பத்கரான் கலிங் யாபாலன ரஜே திதாஸ் தாஹாட்ட மே வர்ஷ வலதி அப்பி தக்கா திகின் திகட்டம ஜாதிவாதி அரகல மேரட்டை அதிகரான உற்சாகர சிங்கள முஸ்லிம் சிங்கள திரவிட மே பிரஷ கணனாவாக் மே வினகொட்டு அதிகரா ஏகேக சங்விதான ஏகேக பலகாயால் கீழ ஏ சங்விதானத்துலையும் ஜாதிவாதிய கொச்சர அயுசுவது கிவோத்தின் அப்படி அக்கா வத சத்கம் வத பெத்தி வத கொத்து அர டாக்டர் ஷாஃபி மென்ன மே ஆகாரேட்ட திகின் திகட்டம ஜாதிவாதிய கினா ஏ ஜாதிவாதிய கினல்ல மேரட்டே கவதாக்வத் ஹிதுபு நதி விதியட்ட ஈலாங்க மதிவர்ணய இலக்க கரகின மேதி சிதுவை கீழா அப்ப எவ்வளவு ஹித்துவத் அப்ப கவதாக்கத் ஹித்துவன மெச்சரம் ஜீவித கணனாவ விநாசகரண மே வகை திரஸ்தவாதி தத்துவகட பத்வை கீழா எதா பாஸ்கு பிரகாரே எம் ஆகாரே மே பலே லபா கனிமே உதேசா வச்சதையாக்தோ கீன ஏ சக்கிய சாதாரண சக்கிய மேரட்டை ஜனதாவட தீரும் ஏக மே விபக்ஷே ஹிட்டப்பு இந்தவத் ஹேமனத்தம் வினத் காரணாவக் இந்தவத் நிமை அத்தட சாதாரண சக்கியக் தீரமா மே வகை தேயக் சிதுவேதில் ஏகை மம்மே மதக்கல்ல துண்ணே ஜாதிவாதே கோமத ஏ மதிவர்ணேட்ட கலுகிங் அவிசுரே கேல ஏ ஜாதிவாதே அவுசலா இன்பசு தின பனஸ்திக காலசீமா பிரஜாதந்திர விரோதி காலசீமா வக்சிதுவேதா சமாரக் விளாடுமே போட்டுவே எம் எம் மந்திரி வரு கீரோ அப்பி திதாஸ் தாட்டை பலாத்பால சந்தி சீட்ட ஹெத்த நமேக்கின் ஜெயக்ரானே கரா அப்பிட முன்னோர்து மேவகி தேவால் கரான் நிகில் ஹபை தினபனஸ்திகின் பசே ஜனதாவ ஏ ஏ பிரஜாதந்திர விரோதி கட்டியுத்த நிசா ஜனதாவட லொகு அப்பிரசாதியாக திப்பா அன்னு ஏ அவஸ்தாவேதி தமாய் நெவதத் மே ஜாதிவாதி அரகலே உச்சதம அவஸ்தாவக்கினல்ல மே ரட்ட ஆரக்ஷா கரன்ன புல்வம் கீழ நாயக்கி எக்வ பத்கரன் ஓனி கீழா ஏ மதே ஹதன் தோ மே தே சிதூனே கீழ சாதாரண சகே அக்தியுனா ஒப்ப தன்னுவா மே பாஸ்கு பிரகாரே அப்ரேல் விசி எக்வெந்த சிதுவென கொட்ட ஈட தினகீபே அக்கியன கொட்ட கோட்டாபே ராஜபக்ச ஜனாதிபதி வரையா ஜனாதிபதி அபேட்சக வரைய கட்டிட யோஜனா கரணோ அயாம மின்ன மீ மீ அஹமு சிதுவீமக் தோக்கியன சகையாத்தியன மீ கொஹமத அஹமு சிதுவீம் வெண்ணி ஏ வித்தர் அக்னிமே தென் மே பாஸ்கு பிரஹாரே சிதுனாட பாஸ்ஸே பாஸ்கு பிரஹாரே சிதுனாட பாஸ்ஸே தமங்கே கேபினட் மண்டலே தமங்கே அக்ராமாத்தியவரையாவ பத்கரன்னத் கலி முனோது கரன்னே சிஐடி ஏகே மே பரீட்சண வல்ட முள்வெச்ச ஏ பாரவ கட்டியுத்து கொரு சானி அபேசேகர் ஏதுலு ஏ சிஐடி பரீட்சக மாத்வருன் விஷால சங்கியாவாக் ஏ ஆயவ ஸ்தான மாறு கிரீம் வல்ட கரணும் முகட்டது மே தினகீபியாக் எனகுட தமங்கே அகமதி தமங்கே சகோதரைய மஹிந்த ராஜபக்ச மேரட்டே அகமதி அடிட்டு திவருந்தின்ன கலிங் இத்தும் கோட்டா பேராஜ் பக்ஸ் ஜனாதிபதி வரைய இசல்ல அமகரான் சாணி அபயசேகர ஏத்துல ஏ கண்டாயம அயங்கரணும் எத்தோட தென் மே மேவா சாதாரண சக நிமிது ඇයි මොකද තිබ හදිසිය ශානි අපේසේකර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව එහෙම නැත්තම් වෙනත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නැහෙනි. එතකොට මෙන්න මේ පරීක්ෂණ සිදු කරලා මේ 300කට ආසන්න ප්‍රමාණයක් ජීවිත අහිමි වෙච්ච, ඒ වගේම සදාකාලීන ස්ථිර වශයෙන්ම ආබාධිත තත්ත්වයට පත් වෙච්ච ඒ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න මේ පරීක්ෂණ කරගෙන හිටියේ. එතකොට මේ දින කීපයක් යනකොට ඒ අයව මාරු කරනවා. එතකොට සාධාරණ සැකයක් මතු වෙනවා. ඒ විතරක් නෙමේ, මේ පරීක්ෂණ සිදු වෙද්දී මේ පරීක්ෂණ දිගින් දිගට ඔබ දන්නවා ජනාධිපති කොමිසමක් තිබ්බා. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් තිබ්බා. එතකොට මේ ජනාධිපති කොමිසමේදී අනාවරණය වෙච්ච කාරණාවල් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් තාමත් සිදු වෙලා නැහැ. ඒ විශේෂයෙන්ම දැන් ඔබ දන්නවා දපුළු දිවේරා නීතිපතිතුමා තමන්ගේ සේවා කාලය අවසන් වෙන්න දිනයකට කලින් මේ මහමලුකරු කෙනෙක් මේ කුමන්ත්‍රණයක් මේ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් කියලා ප්‍රකාශනපත් කරන්න රටේ නීතිපතිවරයා. අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ රටේ වෙනුවෙන් තමන්ගේ ඒ යම් දැනුමක් තියෙනවා නම් මේ පිළිබඳව කරුණු කරනා කරලා අධිකරණයට ඇවිල්ලා ප්‍රකාශ කරන්න. ප්‍රකාශ නොකර ඉනිම එහෙම නැත්නම් ප්‍රකාශ නොකිරීම මං හිතන්නේ ලොකු අසාධාරණයක්. ඔබතුමා වග කියන පුද්ගලයෙක් හැටියට මේ රටේ පුරවැසියෙක් හැටියට මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඒ අවස්ථාවක් අරගෙන කරුණා කරලා මේ රට වෙනුවෙන් ඒ ප්‍රකාශයන් සිදු කරන්න. එතකොට දපුල් ලිවේරා මැතිතුමා එහෙම ප්‍රකාශ කරනකොට සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද? මේ රටේ නීතිපතිවරයා කියන්නේ වෙනත් කවුරුත් නෙමෙයි. එතුමාට සම්පූර්ණ දැනුම සම්පූර්ණ තොරතුරු සියල්ලම ලැබුණා මේ පරීක්ෂණේ. එතකොට සාධාරණ සැකයක් සිදු වුණා. ඒ වගේම ඒ ජනාධිපති කොමිසමේ ඇතුළු මේ නඩුවලදී ඇතිවෙච්ච දැනගන්න ලැබෙච්ච වෙන කාරණාවලදී විශේෂයෙන්ම තමයි මේ අබුහින් කියන පුද්ගලයා. එතකොට මේ සාරාන්ගේ බිරිඳ ප්‍රකාශයට පත් කරනවා ඉන්දියාවෙන් අබුහින් කියන පුද්ගලෙක් නිතර සාරාන්ට කතා කරා. ඒ අබුහින් කියන පුද්ගලයා නිසා තමයි මෙය ඉක්මන් කෙරුණේ, ඉක්මන් කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ අබුහින් කියන පුද්ගලයා කවුද? ඉන්දියාවේ ඒවට කටයුතු කරේ කවුද? මාමලුකරුද අබුහින් කියන්නේ? එහෙම නැත්නම් මාමලුකරුගෙන් උපදෙස් ලැබලා මෙය ප්ලෑන් කරපු පුද්ගලයාද අබුහින් කියන්නේ කියන සාධාරණ සැකයක් තියෙනවා මේ රටේ ජනතාව. ඒ විතරක් නෙමෙයි, මේ DNA පරීක්ෂාව මේ සාරා කියන පුද්ගලයා ඒ කාන්තාවගේ DNA පරීක්ෂාව පළවෙනි පාර නෙගටිව් වෙලා දෙවෙනි පාර නෙගටිව් වෙලා තුන්වෙනි පාර පොසිටිව් වෙන්නේ කොහොමද? එතකොට සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද මේ රටේ ජනතාවට? ඉතින් මෙන්න මේ ගැටලු තත්වයක් තියෙනවා. ඒ විතරක් නෙමේ, දැන් ඊට අමතරව මේ චැනල් 4 නාලිකාවේ තවත් මේ රටට අනාවරණයක් සිදු වුණා. පිල්ලයන් මේ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් එතුමා ගැන මේ ත්‍රිපොලි කියන කණ්ඩායමක් පිළිබඳව, මේ විතරක් නෙමෙයි මේ කණ්ඩායමත් රාජ්‍ය බුද්ධාංශයේ යුද හමුදාවේ බුද්ධාංශයේ යම් පිරිසක්, මම මේ වෙලාව ඉතාම පැහැදිලිව කියන්න ඕනේ, මේ යම් පිරිසක් නැත්තම් මේ ත්‍රිවිධ හමුදාවට අගෞරවයක් කරන්නවත් යුද හමුදාවට අගෞරවයක් කරන්නවත් නෙමෙයි. ඒ යුද හමුදාවේ බුද්ධාංශයේ 99%ක් ඉන්නවා මේ රටට ආදරය කරන පිරිසක්, මේ රටට ආදරය කරලා වැඩ කරන පිරිසක්. නමුත් යම් එක්කෙනෙක් දෙන්නෙක්ගේ ඌමනාව නිසා ඒ මේ වගේ මේ පිල්ලයන්ගේ කණ්ඩායමත් එකට වැඩ කරලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරාද, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කරාද කියන සැකේ තියෙනවා. එතකොට අපි මේ වෙලාවේදී මේ රටේ ජනතාවට සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද? මොකද තාම ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේ ගැන මේ රටේ ජනතාවට දැනගන්න ලැබිලා නැහැ. අවසන් තීන්දුවක් ලැබිලා නැහැ. ප්‍රගීත් එක්නැලිගොඩට මොකද වුනේ කියලා තාම මේ රට දන්නේ නැහැ. තමන් ඒ ආදරණීය බිරිඳට, ඒ පවුල් වල ඉන්න අයට දැනගන්න ලැබුණේ නැහැ. එතකොට මේ සාධාරණ සැකයක් ඇති වෙන්නේ නැද්ද? එතකොට මේ ත්‍රස්තවාදීන් හැටියට කටයුතු කරපු කණ්ඩායමක් LTTE එකෙන් කැඩිලා, ඒ ත්‍රස්තවාදීන් හැටියට පුහුණු වෙච්ච කණ්ඩායමක් යම් බුද්ධ්‍යංශයේ යම් පිරිසක් සමග එකතු වෙලා මේ ආණ්ඩුවට තර්ජනයක් වෙන, ගෝඨාභය රාජපක්ෂ පවුලට ඒ ආණ්ඩුවට තර්ජනයක් වෙන කණ්ඩායමක් ඝාතනය කරා නම් එහෙම දෙයක් උන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? ලසන්ත වික්‍රමතුංගව මැරපු එක්කෙනා අල්ලලා තියෙනවා නම් ඔන්න වෙන කතාවක්. ප්‍රදීප් එක්නැලිගොඩව අතුරුදහන් කරපු එක්කෙනාව හොයාගෙන තියෙනවා නම් තව කතාවක්. හැබැයි එහෙම දෙයක් වෙලා නැහැ. ඉතින් සාධාරණ සැකයක් තියෙනවා පිල්ලයන්ගේ කණ්ඩායමක් එක්ක යම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගේ ගැති යම් පිරිසක් එකතු වෙලා හමුදාවේ හෝ අය එකතු වෙලා මේ වගේ අපරාධයක් ඉටු කරාද කියන සාධාරණ සැකයක් තියෙනවා. ඉතින් මේ සාධාරණ සැකයක් තුරන් කරන්න තියෙන එකම දේ මොකද්ද? මේ ජාත්‍යන්තර සහයෝගය ඇතිව අපිට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කියනවා නම් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජාත්‍යන්තර සහයෝගයෙන් ස්කොට්ලන්ඩ් යාර්ඩ් එක දාලා පරීක්ෂණයක් කරනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන ඒවකට ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාත් කියනවා නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න සහයෝගය දෙනවා කියලා. නාමල් රාජපක්ෂත් කියනවා නම්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට
විනාඩියක් හැමෝම කියනවා නම් මේ මුළු පාර්ලිමේන්තුවම කියනවා නම් පාර්ලිමේන්තුවම එකග නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඇයි නොකර ඉන්නේ? කාව ආරක්ෂා කරන්නද? අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබතුමාට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ රාජපක්ෂවරු ආරක්ෂා කරන්න නෙමෙයි, මේකට වග කියන අය ආරක්ෂා කරන්න නෙමෙයි, ඔබට අවස්ථාවක් තියෙනවා සාධාරණයේ ඉටු කරන්න. එහෙනම් මේ සාධාරණ ඉටු කරන්න දැන් ඔබට මේ ජාත්‍යන්තර පරීක්ෂණ ජාත්‍යන්තර සහයෝගය ඇතිව මේ පරීක්ෂණය කරන්න ස්කොට්ලන්ඩ් යාර්ඩ් වෙන්න පුළුවන්. ඒ සම්පූර්ණ සහයෝගයේ විපක්ෂයක් ඇරෙන අපි ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට අන්න ඒ අවස්ථාවෙන් ඒ අවස්ථාව ඔබට ලැබිලා තියෙනවා. ඒකින්ද හැමෝම එකක වෙනවා නම් එතකොට කවටවත් මේම හංගන්න දෙයක් නැත්නම් මට තේරෙන්නේ නැහැ ඇයි මේ පරීක්ෂණය සිදු කරන්නේ නැත්තේ කියලා. මේ පරීක්ෂණේ සිදු කරන්න ඌමනාවක් නැත්තේ වෙන කිසිම හේතුවක් ඉඳ නෙමෙයි, මේකට සම්බන්ධ අයව හෙළි කරන්න බෑ. අද වෙලා තියෙන ප්‍රශ්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අද එතුමාට 134 දෙනෙක්ගේ සහයෝගය ඇතිව තමයි එතුමා ජනාධිපති වුණේ. එතකොට ඒ 134 දෙනාව ආරක්ෂා කරන්න ඕන. ඒකනේ අද මිලියන 714ක් එසේ මෙසේ පොඩි ගාණක් නෙමෙයි, මිලියන 714ක මුදලක් ගෙවලා තියෙනවා
තමන්ගේ
ඒ නිවාස විනාශ කරපු අයට. තව මිලියන 700ක් ගෙවන්න නියමිතව තියෙනවා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියෙන්නේ මේ රටේ ඇත්ත හොයන එක නෙමෙයි, සත්‍ය හොයන එක නෙමෙයි, ඒ එතුමාට ඡන්දේ ලබා දුන්න 134ව ආරක්ෂා කරන එක. අන්න ඒකයි අද එතුමාට කටයුතු කරන්න සිදු වෙලා තියෙන්නේ. එතකොට මම මේ වෙලාවේදී විශේෂයෙන් කියනවා අපිට ලොකු සැකයක් තියෙනවා මූලාසනානුකූල මන්ත්‍රීතුමනි ශානි අබේසේකරගේ ජීවිත අවදානම් පිළිබඳව. දැන් මේ පරීක්ෂණ සිදු කරපු අයට මෙච්චර මරණ කරන්න සිදු කරන්න පුළුවන් නම් තව එක්කෙනෙක් දෙන්නෙක් මරණ එක මහ ලොකු දෙයක් නෙමෙයි මේ අයියලට. හරිද? එතකොට මෙච්චර මරණ කරන්න පුළුවන් නම්, මෙච්චර බෝම්බ ගහන්න පුළුවන් නම්, මේ විදිහට සංවිධානය කරන්න පුළුවන්
නම්
අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන් කරුණා කරලා ශානි අබේසේකරට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. ඒ වගේම මේ කටයුත්ත සඳහා මුල් වෙච්ච ඒ නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. ඒ වගේම මේ වෙලාවේදී මම විශේෂයෙන්ම එතුමාගේ මේ 2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවත් සභාගත කරමින් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ චැනල් 4 එක කිව්වෙ ඉඳන්වත්, එහෙම නැත්නම් ජාත්‍යන්තර කිව්වෙ ඉඳවත් නෙමෙයි, මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් කරුණාකරලා සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්න, සාධාරණ පරීක්ෂණයක් සිදු කරලා මේ වැරදිකරුවන් අවශ්‍ය උපරිම දඬුවම් ලබා දෙන්න කියා ඉල්ලා සිටමින්, ඒ වගේම අදත් මේ වෙනකොට
තාම
විනාඩියක් වත්තුමනේ තවමත් මේ එකතැන් වෙච්ච ඒ වගේම නොඑක් අපහසුතාවලට තමන්ට ජීවත් වෙන්න බැරි ඒ ආබාධිත පුද්ගලයන් වින්දිතයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. කරුණාකරලා රජයේ අවධානය යොමු කරන්න, ඒ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරලා ඒ අයව ආරක්ෂා කරන්න කටයුතු කරන්න මෙන් ඉල්ලා
සිටිමි. ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගරු අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 25ක් කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද පාර්ලිමේන්තුවේ මේ විවාදයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මං සම්බන්ධ වෙන්නෙත්, මේ ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙත් ඉතාම වගකීමෙන්. මට අයිතියක් නෑ, ඒ වගේම යුතුකමක් නෑ හිතෙන දේවල් හිතට ආපු පළියට කටට ආපු පළියට කරන්න. මගේ කතාව සාක්ෂි හා දක්ත මතම පදනම් කරගෙන කරන කතාවක්. හැඟීම්බරව ආවේගශීලීව කරන දේශපාලන කතාවක් නෙවෙයි. පාස්කු ප්‍රහාරයට ප්‍රථම අප්‍රේල් 20 වෙනිදා ස්වයං ඝාතකයන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගල්කිස්ස ස්පෑන් ටවර්ස් හි සිට වීඩියෝ එකක් පටිගත කරා. අපිට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන වැදගත් මූලික සාක්ෂියක්. මේ වීඩියෝ පටිය ගියවර මගේ කතාවේ එකක්, මම ඔරිජිනල් වීඩියෝ එකත් සිංහලට පරිවර්තනයත් මම සභාගත කරා. අපේ මන්ත්‍රීතුමන්ලට ඒ වගේම මාධ්‍යට ලබා ගන්න හැකි ආකාරයට මේ වීඩියෝට අනුව, මේ පරිවර්තනයට අනුව ස්වයං ඝාතකයන් විසින් මේ රටේ මේ ප්‍රහාරය එල්ල කරන්න හේතු 10ක් දක්වනවා. ඒ හේතු 10 පරිවර්තනයට අනුව ලැබිලා තියෙන විදිහට මම කියවන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ අන්‍ය ආගමිකයන්ට කියන්න කැමති ගරුත්වයක් ඇති ඉතා උසස් මේ ලෝකයේ පාලනය කරන අල්ලා දෙවියන්ට ඔබලා අපහාස කරා. 2, අනුමත නොකළ අපිරිසිදු සතෙක් වන ඌරාගේ ඡායාරූපයට ගරුත්වයක් ඇති අල්ලා දෙවියන් ලෙස ලියා කුලියාපිටිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්තුවා. 3, අල්ලා දෙවියන්ට ශරීරයේ රහස් ප්‍රදේශයේ ඇති බව ඥානසාර කියන මිත්‍යා දෘෂ්ටිකයා පවසා අපේ දෙවියන්ට අපහාස කළා. 4, අපේ ජීවිතයට වඩා බිරින්දෑවරුන් ළමුන් සහෝදරයන්ටත් වඩා උතුම් ලෙස සලකන නබිතුමා වෙත බල්ලන්වැනි ඔබ ඉතා පහස් ලෙස විවේචනය කළා. 5, අපි අපේ ජීවිතයට වඩා ගරුත්වයක් දෙන අපගේ ආගමික ග්‍රන්ථය වන අල් කුරාණය ගිනිබත් කළා, ඉරා දැමුවා. මේ රටේ ඔබ ඒ කළා. 6, අල්ලා දෙවියන්ව පමණක් නැඹුදුම් කරන දේවස්ථානවලට පහර දුන්න, කුඩුපට්ටම් කළා. 7, බොරු ප්‍රකාශ කරමින් මුස්ලිම් ජාතිකයන්ව මරා දැමුවා, ඔවුන්ගේ ආර්ථිකය විනාශ කළා, ඉඩම් පැහැරගත්තා. 8, බුද්ධියංශ බල්ලන් විමර්ශනය යන මුවාවෙන් අපගේ බිරින්දෑවරුන්ගේ අපහාසයට ලක් කළ මෙම සිදුවීම් මාධ්‍යයට යන්න නොදී ආරක්ෂා කරගත්. 9, බටහිර අප්‍රිකාවේ ඉස්ලාම් දේශයේ සටන්කරුවන්ට එරෙහි යුද්ධයේදී ජාත්‍යන්තරයේ සමග ශ්‍රී ලංකා රජය වන ඔබ එක්ව කටයුතු කර තිබෙනවා. 10, ඔක්කොටම වඩා මෙවැනි දේ ඔබ නොකර සිටියත් මීට වඩා භයානක අල්ලා දෙවියන්ට සමාන කරන අනිකුත් අයවලුන් නැමදීමේ ක්‍රියාවේ ඔබ යෙදී සිටි කියන කරුණු 10 මේ වීඩියෝ පටියේ තියෙනවා. මේක මට මේ සභාවේ කියන්න වීම පිළිබඳව මං කනගාටු වෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මම මේක කියන්නේ දැන් මේ අපිට අවස්ථාව මේක නොකිය බැරි තැනට ආවා. ඊට පස්සේ ඒ එක්කම මෙම ප්‍රහාරේ ඇයි කතෝලික පල්ලි හා හෝටල් තෝරගන්නේ කියන එකත් මේ වීඩියෝයේ සඳහන් වෙනවා. ඒ සඳහා ICC සංවිධානයේ හේතු දෙකක් ප්‍රකාශ කළා මේ වීඩියෝයේ සඳහන් වෙනවා. නවසීලන්තයේ කතෝලික භක්තිකයෙක් විසින් ඉස්ලාම් භක්තිකයන් ආගම අදහන අවස්ථාවේ ඝාතනය කර නිසා ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කිරීම. දෙක, බටහිර ජාතිකයන් සිරියාව ඇතුළු මැද පෙරදිග රටවල් ඉස්ලාම් භක්තිකයන් ඝාතනය කර නිවාඩුගත කිරීමට හෝටල් වලට පැමිණෙන නිසා හෝටල් ඉලක්ක කරන බව මේ වීඩියෝවේ සඳහන් වෙනවා. මීට අමතරව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ප්‍රහාරය කරන්නේ කියලා මේ ස්වයං ඝාතකයන් ඒ වගේම වෙන ඉල්හාම් සහ ඉන්ෂාෆ් තම පෞල්වල අයට යවපු හඬපට දෙකකුත් අපිට ළඟ තිබෙනවා. විශේෂයෙන්ම සහරන් මේ එක මෙසේජ් එකක් මම කියවන්න. ඉතින් මම ජිහාද් වෙත නොයා පසුබැස සිටියොත් වාසනාවකට වෙන් මම මා සිතන්නේ මම වාසනාවකට අල්ලාගේ දීන් වෙත නැඹුරු අතර කෙසේ හෝ අල්ලා මාව ජිහාද් මාවතට යොමු කළා. මා ඒ සඳහා පසුගිය අවුරුදු එකහමාරක කාලයේ තිසේ වැඩ කරමින් සිටි අතර කාලය පැමිණ තිබේ. මම පසුගාමීව සිටියා නම් නියත වශයෙන්ම තවද මම සියල්ල දන්නා අතර අල්ලා මට උගන්වා ඇත, අල්ලා මාර්ගයේ පෙන්වා ඇත. මා මේ නොකර සිටියොත් ඒ එක්තරා ආකාරයකින් මේ මගින් පසුබැසීමකි. මම පසුබැසි ගියොත් දඬුවම වඩා දරුණු වනු ඇත. මන්ද මම සියල්ල දන්නා නිසා මා මේ ඉගෙනගෙන ඇත. ඒ වගේම ඉගෙනගෙන අය සම්බන්ධයෙන් ගත් විට එය වෙනස් කතාවක්. අනාගතයේදී එළඹෙන කාලයේ දුෂ්කර කාලයක් වනු ඇත. මගේ පවුලට පමණක් නොව ඒ ශ්‍රී ලංකාවේ සියලු මුස්ලිම් ප්‍රජාවට දුෂ්කර කාලයක් වනු ඇත කියලා මේ ප්‍රහාරයට එල්ල කරපු තව පුද්ගලයෙක් ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒ වගේම අනිත් පුද්ගලයාගේ ප්‍රකාශයත් මම කියවන්නම්. මෙම පටිගත කිරීමට ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉඳි. දෙවියන් පිළිගන්නට ඕනේ මේ සිය දිවිස නසා ගැනීමෙන් නොවේ, තමා විසින් කරන දානයක් කියලා. එහෙම කියන්නට හේතුව මේ දෙවියන් මාර්ගයෙන් කරන දෙයක්. මගේ ශරීරයේ තිබූ ජීවිතය, මගේ මුදල්, දේපල දෙවියන්ගේ මාර්ගය වෙනුවෙන් කැප කළා. මං හැමදාම යාඥා කළා. දෙවියන් මට හීනෙන් කිව්වා මම මේවා වෙනුවෙන් කිසිම දෙයක් කළේ නැහැ. දෙවියෝ ආදරයට තමයි මට මේ මාර්ගය පෙන්වුවේ. මා සතුව තිබෙන ගොඩාක් පව් අයින් කරගන්න පුළුවන්. මරණයට පත්වීම හේතුවෙන් සරියා මේ රටට එන්න ඕනේ. අම්මටයි තාත්තටයි කියන්න කියන පණිවිඩය තමයි මට සමාව දෙන්න. මම හිතාමතා ඔයගොල්ලන්ට වරදක් කළේ නැහැ. මා නිසා ඔයාලට කරදර අපහසුතාවයන් වෙන්න පුළුවන්. මම මේ මාර්ගය තෝරාගත්තේ දෙවියන්ගේ මාර්ගය නිසයි. මේ නිසා අපේ පවුලේ අයට කරදර වෙයි, මගේ අයියලා මල්ලාට කරදර වෙයි, මගේ අම්මට තාත්තට කරදර වෙයි කියලා මට මේ මාර්ගය තෝරගන්නේ නැතුව ඉන්න බෑ. මෙවැනි කරදරාවත් දෙවියන් වෙනුවෙන් කරන දෙයක්. අපි යම් දේ ගැන පරස්පරතාවය පවත්වාගෙන ගියාද ඒවා වල හරි තීන්දුව ඊළඟ ආත්මෙදී දෙවියන්ගෙන් දැනගන්න පුළුවන්. ස්තුතියි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පණිවිඩ දෙකත් මට මෙතන කියවන්න වීම පිළිබඳව මං කනගාටු වෙනවා. මේ සියලු පණිවිඩ පෙරේදා කමිටු කාමර අංක 1 මේ ඉන්න පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 225ටම ආරාධනා කරලා නීති හා සාමය පිළිබඳ අමාත්‍ය ටිරා නලස් මැතිතුමා, ඒ වගේම ත්‍රස්ත විමර්ශන ඒකකයේ ජාතික බුද්ධි ප්‍රදානී, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිල්ලා කරා. එතන වාඩි වෙලා ඕනේ ප්‍රශ්නයක් අපිට අහන්න ඉඩකඩ තිබුණා. අපේ මන්ත්‍රීවරු එහෙම ප්‍රශ්න ඇහුවා. එහෙම ප්‍රශ්න අහලා දැනගන්න ඕනේ කරුණු අහලා බලලා තිබුණා. නමුත් එහෙම අහලා දැනලා ඇත්ත දැනගෙන මෙතන ඇවිල්ලා කරපු කතාව වෙනස්. ඒ නිසා මම අකමැත්තෙන් වුණත් මට මේක මේ අවස්ථාවේදී කරන්න සිද්ධ වීම පිළිබඳව මම කනගාටු වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ විවාදයේ බලාගෙන හිටියේ බොහොම කනගාටුවෙන්. මන් දන්නේ මේ කුටිය ඇතුළේ ඉන්න නිලධාරීන් මේ විවාදේ කොහොම බැලුවද කියලා මට හිතා ගන්න බෑ. ඒ වගේම බුද්ධියංශයේ හමුදාවේ පොලිසියේ ඉන්න නිලධාරීන් එළියේ ඉඳලා මේ විවාදේ කොහොම ඉවසගෙන අහගෙන ඉන්නවද කියලා මට හිතා ගන්න බෑ. මොකද ඒ අය අපිට වැඩිය හොඳට තොරතුරු දන්නවා. මේ අය දන්නවා සත්‍ය මොකද්ද, මොකද්ද උනේ කියලා. ඒ අය දද්දි මෙතන ඉන්න මන්ත්‍රීවරු මේ රටේ පාලනය කරන පාලකයෝ ඇවිල්ලා විහිළු කතා කරද්දී මොන වගේ හැඟීමක් ඇති වෙනවද කියලා මට හිතා ගන්න බෑ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම එකක් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව වෙනුවෙන් සමාව ගන්නවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙවැනි වැරදි තොරතුරු සමාජගත වුණේ අද ඊයේ නෙවෙයි. මේ වැරදි තොරතුරු සමාජගත වීම ඉතිහාසෙ ඉඳලා වෙලා තියෙනවා. මේක ලංකාවට විතරක් ආවේනික කාරණාවකුත් නෙවෙයි. ඩයනා කුමරිය ඝාතනය වෙච්ච වෙලාවේ මුළු ලෝකෙම ඒ ඩයනා කුමරිය රියානතුරකට ලක් වුණු වෙලාවේ, නැති වුණු වෙලාවේ ඩයනා කුමරියගේ ඝාතනය රජ පවුලටම ඒත්තු කරන්න කට්ටියක් උත්සාහ කරා. ඊට පස්සේ ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරල් විජේ විමලරත්න ඇතුළු රණවිරුවෝ බිම්බෝම්බයකට අහුවෙලා මිය ගියාම ඒ වෙලාවේ ඒකේ පළවෙනි චූදිතයා ඇඟිල්ල දික්ුණේ එවකට මේ රටේ ජනාධිපතිවරයාට. ඔවුන්ගේ භූමදානෙ තිබුණු දවසේ අවමගුලට ආපු පිරිස් කැරලි ගැහුවා. ඊට පස්සේ ඒකම මැච් එකක් ආවා ලංකාවේ. රටේ මතයක් ගියා මේ මැච් එක ගෙනාවේ මේ ඝාතන ටික අමතක කරන්න කියලා. ඊට පස්සේ ගම්මුදාවට ගිහිල්ලා නම් ටික දැම්මම මේකෙන් බේරෙන නම් ටික දැම්ම කියලා රටේ මතයක් ගියා. ඊට පස්සේ මේජර් විජේ විමලරත්න කියන්නේ අපේ රටේ හිටපු හොඳ නිලධාරියෙක්, හොඳ වීරයෙක්, ඔහු මේ ඝාතනයට සම්බන්ධ වුණා කියලා කිව්වා. ඔහු කඩවත ඔහුගේ හදපු පිළිරුව ගිහිල්ලා මිනිස්සු කැඩුවා එක වෙලාවක. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ බෝම්බේ වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලේන්සුවක් වෙනුවා කියලා රටේ මතයක් ගියා. මේක ප්‍රේමදාස ජනාධිපතිතුමාම ලේන්සුව හොල්ලලා බෝම්බේ පුපුරන්න කියලා කිව්වා කියලා. අපි එතකොට කොටකල්ස මැදින පුංචි කොල්ලෝ. හැබැයි මේ රටේ එහෙම සිද්ධි ඕනේ තරම් වාර්තා වෙනවා. හැබැයි අද වෙනකොට ඒවයි සත්‍ය එළි වෙලා තියෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ කොහොම වුණත් යම් කිසි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සිදුවීම අද මම මේ මතක් කරන්නේ Channel 4 නාලිකාව මේ ආකාරයෙන් චෝදනාවක් එල්ල කරා. ජම්මු කාශ්මීර් ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියා හමුදාවට චෝදනාවක් ඉදිරිපත් කරා. හමුදාවේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ඉන්දියාව අපිට වැඩිය ගොඩාක් පරිණත දේශපාලන ක්‍රියාවලියක් තියෙන රටක්. ඒ අවස්ථාවේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වශයෙන් කටයුතු කරනු ලැබුවේ අටල් විහාරි වාජ්පායි. මේ කාරණාවට එතුමා කෙලින්ම මැදිහත් වුණා. ඉන්දියාවට ගහන්න දුන්නේ නැහැ කාටවත් විපක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමාව තමයි අගමැතිවරයා මේකට ඒ වෙලාවේ අගමැතිවරයා මේක නිර්දෝෂී භාවය ඔප්පු කරන්න නරසිංහ රාව අගමැතිවරයා විපක්ෂ නායකවරයාට තමයි බාර දුන්නේ. ඉන්දියාව රටට ගහද්දි ඔක්කොම එකතු වෙනවා. මේක කාටවත් කණ්ඩායමකට ගහන ගැහිල්ලක් නෙවෙයි. මතක තියාගන්න මේක අපේ රටට ගහන ගැහිල්ල. මේකෙදි අපි මොන දේශපාලන මතය, අදහස, ආගම, ජාතිය, කුලය වුණත් අපි මේ ප්‍රශ්නේදී එකතු වෙන්න ඕනේ කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ. මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අවුරුදු 3යි. මම මේ පාස්කු ඉරිදා ප්‍රහාරයක් සම්බන්ධයෙන් කරන තුන්වෙනි කතාව. අපි ඊට කලිනුත් මේකේ කතා කරලා තිබෙනවා. අද ආපහු මේ කතාව ඉවර වෙලා ආපහු වෙන්නේ එකම තැනට. ඒක නිසා මේක හොදේ මඩේ දාන්න නැතුව අපි මේ සම්බන්ධයෙන් වගකීමෙන් වැඩ කරමු, කතා කරමු කියන යෝජනාව මම මේ අවස්ථාවේදී කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ ආරම්භයට අපි යමු. 2014 6/29 දින ISIS නායක අබූබකර් අල් බග්ඩාඩි කැලිෆේට් එකක් එවත් ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා. එෙහිදී ඔහු මුළු ලෝකයටම ආරාධනා කරා ඉස්ලාම් රාජ්‍යයක් ලබා ගැනීමට සටන් කිරීමට සිරියාවට එන්න කියලා. නොහැකි අයට තම රටවල්වල ඉඳලා ප්‍රහාර එල්ල කරන්න කියලා. කෆීර් වරුන්ව ඝාතනය කරන ලෙස ඉල්ලුවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කෆීර් වරු කියන්නේ, කෆීර් කියන්නේ බටහිර ජාතීන්, ක්‍රිස්තියානි ජාතිකයන් සහ පිළිම වන්දනා කරුවා. ඒ අනුව මේ ලංකාවෙත් ඒ හැඟීම අදහස තියෙන අන්තවාදී අදහස තියෙන පිරිසක් ඒ වෙලාවේ සිරියාව හරහා තුර්කිය හරහා සිරියාවට ගියා 32 දෙනෙක්. ඒ පළවෙනි තැනත්තා තමයි නිලාම් කියන පුද්ගලයා. ඔහු හොඳ අධ්‍යාපනයක් ලැබපු හොඳ වෘත්තිකයෙක්. ඔහු හැබැයි මේ සියල්ල දාලා පවුලේ දරුවෝ ඔක්කොම අරගෙන ගියා. ඒ සිරියාවේදී ඔහු ඝාතනයට ලක් වුණා. ඊට පස්සේ බුද්ධිංශ මේ තත්ත්වය දැනගෙන බුද්ධිංශ තුර්කි තානාපති කාර්යාලයක එකතු වෙලා නැවත අපේ රටෙන් කාටවත් එහෙට යන්න ඉඩ තිබුණේ නැහැ. වීසෙක ලබලා දෙන්න නැති තත්ත්වයක් පත් කරා. කෙසේ වුණත් මුළු ලෝකෙම 50,000ක් පමණ අපිට තියෙන තොරතුරු අනුව 50,000ක් පමණ සිරියාවට ගියා මේ ඉස්ලාම් රාජ්‍ය ගොඩනැගීම සඳහා. ඒ වගේම 2016 හමුදා බුද්ධිංශයේ විසින් මේ සඳහා දිගුකාලීන හා මධ්‍යකාලීන හා කෙටිකාලීන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් බලධාරීන් වෙස ලබා දීලා තිබෙනවා. ඒ එක්කම එවකට ගරු අධිකරණ ඇමතිවරයා සිටි විජේදාස රාජපක්ෂ මහතා දැනුවත් කොට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි විජේදාස රාජපක්ෂතුමා, එතකොට ආණ්ඩුවේ හිටියේ අධිකරණ ඇමති, එතුමාට ආණ්ඩුවේ ඇතුළෙන්ම විරෝධයක් එනවා මේ ප්‍රකාශය සම්බන්ධයෙන්. එතුමා ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඒ වෙලාවේ විපක්ෂයට යන්නත් එක හේතුවක් එතුමා ඒ කරපු ප්‍රකාශය කියන එක මම අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැ. 2016 6/24 දින කටහරේ සිට පැමිණ නෞෂර් මෞලවි කියන පුද්ගලයා සිරියානු සටන් සහිත පෙන් ඩ්‍රයිව් සහරාන්ට ලබලා දෙනවා. ප්‍රහාරයට පෙළ කාල සීමාව තුළ සිදු ප්‍රධාන සිදුවීම් ප්‍රචණ්ඩ ක්‍රියා පෙළ ගැස්ම පිළිබඳව 2017-19 කාලය තුළ සිදු පෙළ ගැස්ම පිළිබඳව කෙටි සටහනක් කරන්න කැමැති මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. 2017-03-10 කාත්තංකුඩි අල්ලියාර් හන්දියේ මුස්ලිම් ආගමික පිරිසක් සමග ගැටුමක් ඇති වෙනවා. 2017-05-17 NTJ සමාජික මස්විට වෙඩි තබනවා. 2017-07-09 සහරන් ඇතුළු පුද්ගලයන් 14 දෙනෙක් අනුරාධපුරයේ ISIS සංවිධානය වෙත ප්‍රථම වරට බයියත් හෙවත් ප්‍රතිඥාව මගින් සහතික වෙනවා ඉස්ලාම් රාජ්‍යයක් බිහි කරන බවට. 2018-02-06 NFGG මොහමඩ් ෆර්සාන්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. 2018-02-12 NFGG කාත්තංකුඩි කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. 2018-06-08 කාත්තංකුඩි පාලනී බාවා වෙඩි තබා ඝාතනය කරනවා. 2018-08-26 ආර්යම්පතිදී රිල්වාන් බෝම්බයක් පුපුරවා හරිනවා. ඒ වගේම ඔහු තුවාල වෙනවා. 2018-11-30 වවුනතිව් පොලිස් මුරපලේ නිලධාරීන් 2 දෙනෙක් ඝාතනය කළා. උන්ගේ ගිනියවි පැහැර ගන්නවා. 2018-12-23 මාවනැල්ල ආගමික ප්‍රතිමා හානි විනාශ කරනවා. 2019-01-16 වනාතිවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගන්නවා. 2019-03-08 CID තොරතුරුකරු මොහමඩ් තස්ලිම් හට වෙඩි තබනවා. 2019-04-16 කාලංකුඩාහිදී යතුරුපැදියක් පුපුරවා හැරීම, මෙම පුපුරවා හැරීම තමයි ඔවුන් පාස්කෘපාරයේ සදා සිදු කරන පෙරහුරුව. මෙම වර්ධනයත් සමග බුද්ධිංශ විසින් මේ සම්බන්ධයෙන් පුද්ගලයන්ව නිරීක්ෂණය කරනවා. ඔවුන්ව නිරීක්ෂණය කරමින් ඔවුන් ගැන තොරතුරු විමර්ශන නිලධාරීන්ට වරින් වර ලබලා දෙනවා. ඊට අමතරව විදේශ බුද්ධි සේවයකිනුත් අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තියෙන ප්‍රශ්න කීපයක්. ප්‍රහාරය සම්බන්ධව බුද්ධිංශ සෝදිසියෙන් සිටියේද? ඔව්. ඔවුන් ඒ සම්බන්ධව විමර්ශන නිලධාරීන් දැනුවත් කළාද? ඔව්. 2016 සිට බුද්ධි වාර්තා, තර්ජන වාර්තා 200කට ආසන්න ප්‍රමාණයක් මගින් දැනුවත් කරව තිබෙනවා. 2016 සිට බුද්ධි වාර්තා, තර්ජන වාර්තා 200කට වඩා මේ බුද්ධිංශ විසින් පරීක්ෂකයන්ට ලබලා දීලා තිබෙනවා. නමුත් 2017 සිට 2018 කාලය තුළ සහරාන්ට විරුද්ධව වරෙන්තු දෙකක් තිබුණත් අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ. 2019 අප්‍රේල් 9 වෙනිදා ප්‍රහාරය ගැන සවිස්තරාත්මක බුද්ධි වාර්තාවක් පොලිස්පතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට බාර දෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වාර්තාව මගේ ළඟ තියෙනවා. මම ඒක මට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. ඒක රාස්මය බුද්ධිමය වාර්තාවක්. නමුත් 2019 අප්‍රේල් 9 වෙනිදා අපිට ලැබුණු විදේශ බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරුකුත් එක්ක, සහරාන් කියන නමත් එක්ක, බෝම්බ පුපුර ගන්නවා කියන එකත් එක්ක මෙම තොරතුර පොලිස්පතිතුමාට සහ CID ලබලා දෙනවා. නැවතත් 2019 අප්‍රේල් 20 විදේශ බුද්ධි අංශ මගින් එවකට සිටි රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට දැනුම් දීලා තියෙනවා ප්‍රහාරයක් එනවා කියලා. අප්‍රේල් 20 වෙනිදාම විදේශ බුද්ධි තොරතුරක් පදනම් කරගෙන WhatsApp පණිවිඩයක් මගින් දැනුවත් කරලා තියෙනවා එවකට සිටි ජාතික බුද්ධි ප්‍රධානියාට, ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස්පති බස්නාහිර පළාත වෙත මෙම ප්‍රහාරය සිදුවන බව. මෙයට එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා well received නැවත ප්‍රතිඋත්තර දීලා තිබෙනවා. ඔව්, මෙම තොරතුර ලැබී ඇති බවට එතුමා පණිවිඩයක් එවලා තිබෙනවා. අවසානයේ 21 වෙනිදා කෙටි පණිවිඩයක් මගිනුත් පොලිස්පතිවරයා දැනුවත් කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, කනගාටුවට කරුණ නම් මෙතරම් දිනය, ස්ථානය, ක්‍රමවේදය සහිතව ඉතා නිවැරදි බුද්ධිමය වාර්තා ලබා දී තිබුණත් ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මේ පිළිබඳව නිසි අවධානය යොමු නොකිරීමයි. ගරු කථානායකතුමනි, තවමත් බෝම්බ කෑලි ඇඟේ තියාගෙන තම ආදරවන්තයන් අහිමි වීමේ දුකින් කල්ගෙවන අසරණ මිනිසුන්ව අපි තව තව පාරනවා. කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවත් මම හිතන්නේ සමහර පිරිසක් නොමග යවමින් සිටිනවා කියලා අපිට තේරෙනවා, දැනෙනවා. මේ සත්‍ය තත්ත්වය යටගසමින් මෙතරම් සේවයක් කළ අපේ ආරක්ෂක අංශ මත වර්ධපටවන්න උත්සාහ කරනවා. සහරාන්න අත්අඩංගුවට ගන්න උසාවි වරෙන්තු දෙකක් තිබියදී ඔහු අත්අඩංගුවට ගන්න තරම්වත් අවම වගකීමකින් කටයුතු කරලා නැහැ. මීළඟට සමාජයේ අද වඩාත් කතාබහට සහ ඉතා සැකයට ලක්වුණු කරුණු කීපයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පහුගිය කාලෙම මේ පාර්ලිමේන්තුවේ රැව් දුන්න වචනයක් තමයි සොනික් කියන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සොනික් කියන්නේ අනුවර්ත නාමයක්. ඒක කෝඩ් නේම් එකක්. මේ බුද්ධිංශ මම මේ ප්‍රකාශය කරන්නෙත් ඉතාම අකමැත්තෙන්. මම මේ ප්‍රකාශය කරන්න කලින් මේ ප්‍රකාශය කිරීම සුදුසුද කියලත් ඇහුවා. කරන්න දෙයක් නැහැ. මොකද අපි හිතන්න එපා මේ රටට එන අවසාන ප්‍රහාරය කියලා මේ පාස්කු ඉරිදා වුණේ. මෙවැනි ප්‍රහාර ඉදිරියේ එන්න පුළුවන්. මේ අන්තවාදී බෙදුම්වාදී හැඟීම තියෙන පිරිස් රට ඇතුළෙත් ඉන්නවා පිටත් ඉන්නවා. මේ අයව අල්ලගන්න, මේ අයත් එක්ක මේ අයව හොයාගන්න අපිට සිද්ධ වෙනවා. ඒක නිසා අපේ බුද්ධිංශ දිවාරෑ නොබලා මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සොනික් කියන්නේ අපිට ඉන්න බුද්ධි නිලධාරියෙක්. ඒක හංගන්න දෙයක් නෑ. දැන් ඔහු තමයි ඉතා අමාරුවෙන් මෙම මිලෙච්ච ත්‍රස්තවාදී ජාලයට ඉතා සූක්ෂම ලෙස රිංගලා තොරතුරු ලබා ගත්ත කෙනෙක්. ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස පෙනී සිටිනවා. ඔහු එහෙම තමයි ත්‍රස්තවාදියෙක් එක්ක ඉන්නේ. පොලිස්කාරයෙක් විදිහට නෙමෙයි. මේක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න තරම් පරිණත පාර්ලිමේන්තුවක් මේ රටේ තියෙන්න ඕනේ. එහෙම නැතුව පොලිස් නිලධාරියෙක් විදිහට ගිහිලා ත්‍රස්තවාදියෙක්ගේ ගාව තියෙන තොරතුරු ගන්න මොන මෝඩයද? මේක තේරුම් ගන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. හෙට එන බලපෑමක් සම්බන්ධයෙන් උත් අපිට තොරතුරු ගන්න වෙන්නේ මේ ත්‍රස්තවාදීන් එක්ක, මේ ඇතුලේ ඉන්න ඒ වගේ කතා බහ කරන තොරතුරු හුවමාරු කරගන්න පිරිසගෙන්ම තමයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. වෙන ක්‍රමයක් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ දේශපාලනීකරණය කරන්න එපා. දැන් මේ නිලධාරියා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි පැයක් ගත්තා. අපි පැයක් කල් ගත්තා. ඒ නිසා මට කරුණාකරලා වෙලාව දෙන්න. මේක ඉතාම වැදගත්.
ඉදිරියට කරගෙන යන්න.
මේ පිළිබඳව කනගාටු වෙනවා. දැන් අපි කොහොමද කියන්නේ අපි බුද්ධි නිලධාරියෙක්ට ඉදිරියේදී මේ මිෂන් එකක් කරන්න කියලා. ඒකේ තොරතුරු අරන් මේක මූකරේ කියලා ගහලා ඒකොල්ලව හිරේ දාන රටක් නෙමේක. මඩ ගහන රටක් නෙමේක. මම ආරක්ෂක රාජ්‍ය අමතිවරයා විදිහට මේ බුද්ධි අංශයේ ඉන්න නිලධාරින්ට කොහොමද කියන්නේ මේ වැඩේ කරන්න කියලා. මේක අපි තේරුම් ගන්න ඕනේ කරුණා කරලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එලි කොහෙන් කියලා ඊශ්‍රායලේ බුද්ධි නිලධාරියෙක්, ඔහු සතුරු රාජ්‍යයේ අගමැතිවරයාගේ උපදේශක වුණා. ඔහුට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිකම ලබලා දුන්නා. හෙට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිකමේ දියුරුම් දෙන්න තියෙනවා නම් අද තමයි අල්ලගත්තේ. එහෙම තමයි වැදගත් බුද්ධි නිලධාරීන් වැඩ කරන්නේ. ඔහු සතුරට පෙන්වුවා ඔහු සතුරගේ මිතුරා කියලා. ඔහු සතුරට පෙන්වුවා ඔහු සතුරත් එක්ක ඉන්න සමාජිකයෙක් කියලා. කතාබහෙන් තොරතුරු වලින් එහෙම තමයි වැඩ කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඊට පස්සේ දෙවනි කාරණේ, අබ්දුල් ලතීෆ් මොහමඩ් ජමීල් හෙවත් අබු හම්සා දෙහිවල ට්‍රොපිකල්ින් නවාතැම්පලේදී බෝම්බ පිපිරීම වෙච්ච වෙලාවේදී බුද්ධි නිලධාරීන් ජමීල්ගේ නිවසට ගියේ කෙසේද කියලා අහනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙම බෝම්බ සිද්ධියත් එක්ක තොරතුරු තිබුණු හැම තැනටම ගියා. මේ ජමීල්ගේ ගෙදරට විතරක් නෙවෙයි, මේකට සම්බන්ධ නැති අයගේ ගෙවල් වලටත් ගියා. හොයන්න, අල්ලන්න, තව මොන හරි වෙන්න තියෙනවා නම් නවත්තන්න. ගියේ නැත්නම් තමයි අපි පුදුම වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ ඇයි ඉක්මනට ගියේ කියන එක. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම හිතනවා අපි මීට වැඩිය මේ ප්‍රශ්නේ පරිණතව කතා කරන්න ඕනේ. ජමීල් කියන්නේ නුවර උසස් පාසලක ඉගෙනගත්තු කෙනෙක්. ඔහු 2014 වර්ෂයේ සිරියාවට යනවා. ඔහු සිරියාවට ගිහිල්ලා ඔහු තුර්කියට යනවා. ඔහුට සිරියාවට යන්න හම්බ වෙන්නේ නැහැ. ඔහු ඊට පස්සේ ISIS මතවාදයේ වැනුවෙන් ඊට පස්සේ ඔහු පෙරලා මේ රටට එනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ISIS සංවිධානයත් එක්කත් කීප දෙනෙක් එක්කත් ඔහු එකතු වෙනවා. 2015 වර්ෂයේදී ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊට පස්සේ පුලස්තීනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් මඩ කලපුව කලවංචි කුඩි ප්‍රදේශයේ උපන් කාන්තාවක් වන මෑ වාලත්සේනේ පදිංචිකරුවකු කටුවපිටිය දේවස්ථානයේ ප්‍රහාරක අච්චු මොහමඩ් හස්තුන් නොහොත් අබු මොහමඩ් සමග පාසල්ලාවේදී ප්‍රේම සම්බන්ධයක් පවත්වරක් තිබෙනවා. ඒ අනුව මෙම කාන්තාව හස්තුන්ගේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ හරහා ඉස්ලාම් ආගම වැළඳගෙන 2015 ඔහු හා විවාහ වී හස්තුන් යන අය ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයෙන් ඉවත්ව ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග එක්වීම නිසා මෑද සහරාන් සමග සම්බන්ධ වී තිබෙනවා. 2019/2020 සිට 2019/4/19 දක්වා සහරාන් ඇතුළු කණ්ඩායම සමග මෙම කාන්තාව සිටි බවට හා 2019/4/26 සයින්දමරුදු නිවසේ පුපුරවා ගැනීම සිදුවන මොහොතේදීද මෑය ඇතුළු පුද්ගලයන් 17ක් සිටි ඇති බවට සහරාන්ගේ විදිර අධිකරණයට වාර්තා කළ තිබෙනවා. 2019/4/26 දින සයින්දමරුදු පිපිරීමෙන් පසු එහි මියගිය තැනැත්තන් සම්බන්ධ පහත පරිදි අවස්ථා තුනකදී DNA පරීක්ෂණ සිදු කර තිබෙනවා. 2019/4/28 දින මෘතදේහ 16ක DNA සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇතත් සිරුරු කොටස්වල සාම්පල ලබාගෙන නැහැ. 2019/6/7 දින එම සාම්පල වලින් ළමයෙකු වැඩිහිටි තුනක සාම්පල් කල්ලිකුත් වී ඇති බව රස පරීක්ෂකයන් දැන්වීම නිසා එම සිරුරවල පමණක් නැවත සාම්පල් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම DNA පරීක්ෂණ වාර්තාව හා සහරාන් පරීක්ෂණ වාර්තාව නොගැලපෙන බවට මතයක් සමාජගත වීම නිසා සාරා පලා ගිය බවට සමාජය තුළ ව්‍යාකූලත්වයක් උද්ගත වුණා. විමර්ශකයන්ගේ අඩුලුඩුකම් මත මෘතදේහවල පමණක් සාම්පල් ගැනීම, සිරුරු කොටස්වල DNA සාම්පල් නොගැනීම, DNA සාම්පල් කල්ලිකුත් වීම වැනි හේතු නිසා මෙලෙස සමාජ ව්‍යාකූලත්වයේ වර්ධනය වීම තමයි මෙසේ විවිධ මත සමාජගත වීමට හේතුව. මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මෙතන උනේ ලොකු බරපතල පිපිරීමක්. කෑලි තිබුණේ, දේවල් අඳුරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මස් කුට්ටි තිබුණේ, ඒකේ 16ක් තමයි සාම්පල් අරගෙන තිබුණේ. ඒ සාම්පල් 16න් අපිට ඒ සාම්පල් 16න්ම අනාවරණය වුණේ නැහැ. අවශ්‍ය DNA එක අනාවරණය වුණේ නැහැ. ඊට පස්සේ අධිකරණයේ සෑහීමකටපත් වෙලා අධිකරණ නිලධාරීන් ඉදිරියේ මේ සාම්පල් 83ක් ලබාගෙන සිදු කළ පරීක්ෂාවේදී මේ තැනැත්තියගේ DNA බව ගැළපීලා තියෙනවා. මේකෙදි අපි පිළිගන්න ඕනේ එක කාරණාව. මෙතන තියෙන්නේ ප්‍රොෆෙෂනල් නෙග්ලිජන්ස්. මෙතන මේ හරි සාම්පල් එක නියමානුකූලව 16ක් ගත්ත මස් කෑලි කෑලි තියෙන්නේ කාගේද, කොහමද බොඩි අඳුරගන්න බෑ, මුතුදරේහි අඳුරගන්න බෑ. මේකෙදි පරීක්ෂකයන් අතින් සිදුවෙච්ච වරදක් මේක කියන එක අපි මේ වෙලාවේ පිළිගන්න ඕනේ. අබුහින් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේක කියන්න ඕනේ නිසා කියන්න. මේ බොහෝ ආගමික අන්තවාදී කණ්ඩායම් තම මතවාදයේ බඳවා ගැනීම, අරමුදල් රැස් කිරීම, පුහුණු කිරීම, පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය හා ප්‍රාර සම්බන්ධීකරණ කටයුතු අන්තර්ජාල මුතුරුගාංග හරහා සිදු කරනු ලබනවා. සහරාන්ගේ ජාලයේද තම ක්‍රියාකාරකම් සඳහා අන්තර්ජාල මුතුරුකාංග භාවිතා කළා. මෙම නාමයේද බුද්ධි සේවාවක, විදේශ බුද්ධි සේවාවක සේවාවක් විසින් අන්තර්ජාල මුතුරුකාංග ඔස්සේ අන්තවාදී කණ්ඩායම හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීමට යොදා ගන්නා ලද අනවත්ත නාමයක්. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි අපේ බුද්ධ්‍යංශ විතරක් නෙවෙයි එක්ස්පෝස් කරේ. අපි විදේශ බුද්ධ්‍යංශවල නිලධාරිනුත් අපි මේ කතාබහ එක්ස්පෝස් කරා. අපි විදේශ බුද්ධ්‍යංශවලින් තොරතුරු අපි මේ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. අපි වගකිවිතු පාර්ලිමේන්තුවක් විදිහට මේ කරුණු හදාරන්න ඕනේ. මේ කතාව, මේ කොටසත් මම කිව්වේ අකමැත්තෙන්, නොකියා බැරි කමට. දැන් මේක මේ පාස්පිරිත ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරලා කතා හදලා මේක කුණු ගොඩක් කරලා තියෙනවා. ඒක නිසා අකමැත්තෙන් වුණත් මේ ටික පාර්ලිමේන්තුවේ කියන්න වෙනවා. මේවා ඔක්කොම කමිටු කාමර අංක 1 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 විතරක් අපිට කියලා නවත්තන්න තිබුණා. නමුත් එතන ඕනේ තරම් ප්‍රශ්න අහන්නත් තිබුණා. ගරු කතානායකතුමනි, මම නැවතත් කියනවා, හිතන්න එපා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ රටට එල්ලවෙන ප්ලෑන් කරන අන්තිම ප්‍රහාරය කියලා. ඉදිරියටත් මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපේ බුද්ධ්‍යංශ, විදේශ බුද්ධ්‍යංශවල තොරතුරු, ඒවා සංවේදී, ඒවා සංකීර්ණයි, ඒවා ආරක්ෂා කිරීම අපේ යුතුකම වගකීම. බොරු කන්ස්පිරසි තියරිස් දාලා මේක විනාශ කරන්න එපා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මගේ කතාවේ වැදගත් කෑල්ලකට එනවා, ඊට පස්සේ මම අවසන් කරනවා. විවිධ පාර්ශ්ව විදේශ පරීක්ෂණ ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම නම් මේ වන විටත් FBI ආයතනය මගින් හා ඔස්ට්‍රේලියානු AFP ආයතනය මගින් මාලදිවයිනේද සහයෝගය ඇතිව සම්පූර්ණ පරීක්ෂණයක් කොට පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ලබා දී තිබෙන අතර ඉන් කොටසක් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කොට තිබුණා. ජාත්‍යන්තර පරීක්ෂණ දෙකක් පවත්වා ඔවුන්ගේ නිගමන ලබා දී තිබෙනවා. මේ අනුව FBI ආයතනය මගින් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු නව්ෆ බවට හඳුනාගෙන ස්වයංඝාතකයන් 8 දෙනා සහ චෝදිතයන් තුනකට නම් වශයෙන් නෞෆ, රිස්කාන්, මිල්හාන් යන අයට චෝදනා කොටකොට තිබෙන අතර පොලිසිය විසින් මේ සම්බන්ධව නැවත වරක් පරීක්ෂණ කරන ලෙස ඉල්ලු අවස්ථාවේ එම පරීක්ෂණ සියල්ල අවසන් බව මෙම ආයතන දෙකෙන්ම පොලිසියට දැනුම් දී තිබෙනවා. ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ මෙසේ සටහන් වෙනවා. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට මේක ටේබල් කරන්න පුළුවන්. මේ විදේශ මේ සේවයන්ගෙන් පොලිස්පතිතුමා සීඩී වික්‍රමරත්න මැතිතුමා ගිය වසරේ මේ දැන් මේ අය ඉල්ලන්න කලින් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලලා තියෙනවා. ඒ වගේම මහින්ද සමරසිංහ අපේ තානාපතිතුමා, ඇමරිකානු තානාපතිතුමත් මේ සම්බන්ධයෙන් US Department of State කට කරපු ඉල්ලීමට එතුමන්ලාගේ ප්‍රතිචාරය මම මේ වෙලාවේ ඒ උපුටා දැක්වීම කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you for raising with us Sri Lanka's request for an independent investigation into the Easter Sunday attacks. The bombings that took place on April 21st, 2019 were both shocking and horrific, tragically claiming the lives of 269 people, including 5 US citizens, and injuring hundreds of other innocent people. In the immediate aftermath of the attacks, and continuing to the present day, the US government provided assistance in the investigation and prosecution of those responsible, to the point that the Department of Justice filed a criminal complaint in January 2001 against those deemed responsible for the deaths of US citizens. In light of that, even as we stand ready to continue providing support to you, your government, it would not make sense for the United States to conduct an additional investigation into the attacks. Let me repeat that, sir. In light of that, even as we stand ready to continue providing support to your government, it would not make sense for the United States to conduct an additional investigation into the attacks. We received this email on the 7th of April 2022 addressed to Ambassador Samarasinghe. I want to table this. E wageema garu moolasanaruda mantri thumani, Australian Federal Police, api CD Vikramaratna police pati tumata eopu lipiye mama eka table karana. In response to your correspondence date 29 March 22 giyavurudde, as to whether the AFP have any productions, pending reports or conclusions in relation to the 2019 Easter Sunday terrorist attack, I can advise that the AFP have completed all investigations in conjunction with Sri Lanka Police and provided reports and conclusions to those authorities. A summary of those actions undertaken by the AFPRS follows kiyala liyuma thiyena. Mama mekat obathuma pal sabahagatha karana. Moolasanaruda mantri thumani, mama hitanne me karunu pilibando api deerghawa katha kara, mamath deerghawa katha kara, api ape sthavare api kiwwa nokiyutu devoluth api metana kiwwa. කරන්න දෙයක් නැතිකමට හෙට දවසෙත් මේ විවාදයේ අපි ගන්නවා. මගේ එකම ඉල්ලීම අපි වගකීමෙන් කතා කරමු. අපි සමහර වෙලාවට මේ පාර්ලිමේන්තුව ලදරු පාසලක් වගේ වගකීම තේරුම් ගන්නේ නැහැ. මේ වගකීම අපි තේරුම් ගන්න ඕන. නිරෝෂන් මන්ත්‍රීතුමා, අපි දෙන්න එක පාසලේ, මෙතුමා විතරයි විපක්ෂයේ මේ වෙලාවේ ඉන්නේ. ආණ්ඩු පැත්තේ මමයි, තව රාජ්‍ය ඇමතිතුමෙක් ඉන්නවා එයා පැත්තේ. මේක තේරුම් ගන්න. දැන් හෙටත් විවාදේ තියෙනවා. නිලධාරීන් ඔක්කොම ඉන්නවා, රටම බලාගෙන ඉන්නවා. අපි ඒක නිසා කරුණා කරලා, මම කියන්නේ අපිට ඕනේ මේකට සම්බන්ධ වුණු සියලු දෙනා කවුද ඉන්නේ අල්ලගන්න. ඒකේ කිසිම පැකිලීමක් නැහැ. තව මතයක් යනවා CID ඒ නිලධාරීන් මාරු කළා කියලා. මෙතන ඉන්නවා නියෝජ්‍ය පොලිස්පතිතුමා CID. එතුමාගෙන් මම ඇහුවා මේ පරීක්ෂණ කරන නිලධාරීන් 171ක් ඉන්නවා CID ඒ. එතුමාගේ තොරතුරු වලට අනුව මාරු කළා තියෙන්නේ 4 දෙනයි. ඒ 4 දෙනත් විවිධ පරිපාලනමය හේතු මත මාරු කරලා තියෙන්නේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. මම ඊට වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුලාසන රොඩ මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි සියලු දෙනා මේක රටේ මේ කාරණාවේදී එකතු වෙමු. කරුණාකරලා දේශපාලනය කරන්න එපා. පාස්කු ඉරිදා ප්‍රහාරය අල්ලගෙන කියන එක නැවතත් ප්‍රකාශ කරමි. මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
රටට යහපත් දේ පිළිබඳව කියපෙක පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී මෙම කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය හෙට දිනට පැවැත්වේ. ඒ අනුව සභාව හෙට දිනට පෙරවරු 9:30 දක්වා කල්තබුල් ලැබේ. ඔෂි.